දෙදාස්විස්සේ 4:02 උදෑසන මුරලි ඕම් ශාන්ති බාප්දාදා මදුබාන්. සාරය සුමිහිරි දරුවනි, පියා ඔය ජීවාත්ම සමග හදවතට සමීප සංවාදයක යෙදෙයි. ඔබ පියා වෙතට පැමිණ ඇත්තේ ඔබගේ ජීවිත උපත් 21කට රක්ෂණය කර ගැනීමටයි. ඔබ ආදරණීය වනසේ එවන් ආකාරයකට ඔබගේ ජීවිතේ රක්ෂණය කරගනී. ප්‍රශ්නය: මනුෂ්‍යයින්ට ජීවිත රක්ෂණය තිබෙන අතර ඔය බ්‍රාහ්මණයින්ද ඔබගේ ජීවිත රක්ෂණය කරයි. එහි වෙනස කුමක්ද? පිළිතුර: මනුෂ්‍යයින් ජීවිත රක්ෂණය ලබා ගන්නන්ගේ ඔහු මිය ගිය විට ඔවුන්ගේ පවුලේ අයට මුදල් ලැබෙන ලෙසටයි. ඔය දරුවන්ට දැන් උපත් 21කට මිය නොයාම සඳහා ජීවිත රක්ෂණය තිබේ. ඔබ අමරණීය වේ. ස්වර්ණම යුගයේ රක්ෂණ සමාගම් නොමැත. ඔබගේ ජීවිත රක්ෂණය කිරීම ගැන මෙන්ම ඔබ කිසිදා මිය නොයෑම ගැන ඔබට දැන් සතුට තිබිය යුතුයි. ගීතය: අරුණැලි පැයේ මගේ දොරට වැඩියේ කවුරුන්ද? ඕම් ශාන්ති. ආධ්‍යාත්මික පියා මෙතන අසුන්ගෙන ඔය දරුවන් සමග ආධ්‍යාත්මික සංවාදයක යෙදේ. පියා ඔබට රක්ෂණය කරන්නේ උපත් 21ක පමණක් නොව උපත් 40කට 50කට පමණ බව ඔය දරුවන් දන්නවා. වෙනත් අයට ජීවිත රක්ෂණ තිබෙන්නේ ඔවුන් මිය ගියහොත් ඔවුන්ගේ පවුලේ අයට මුදල් ලබා ගැනීමටයි. ඔබ දැන් උපත් 21ක් නොමැරී සිටීමට තමන්වම රක්ෂණය කරගනි. බාබා ඔබව අමරණීය කරවයි. අශාරීරික ලෝකය අමරණීය දේශයේ දෙවේ. එහි ජීවත් වීම හෝ මිය යාම පිළිබඳව ප්‍රශ්නයක් නොමැත. ඒ ජීවාත්ම වාසය කරන ස්ථානයයි. මෙම හදවතට සමීප සංවාදය පියා පවත්වන්නේ ඔහුගේ දරුවන් සමග හැර වෙනත් කිසිවෙකු සමග නොවේ. පියා කතා කරන්නේ තමන් ජීවාත්ම බව දන්නා අය සමග පමණයි. වෙනත් කිසිවෙකුට පියාගේ භාෂාව තේරෙන්නේ නැත. ප්‍රදර්ශනවලට බොහෝ දෙනෙක් පැමිණේ. ඔවුන්ට ඔබගේ භාෂාව වැටහෙනවාද? සමහරුන්ට වැටහෙන්නේ ඉතාම අල්පයකි. ඔබට පහදා දීමට බොහෝ වසර ගණනාවක් ගත වී ඇති නමුත් දැනුදු වැටහෙන්නේ ඔබගෙන් ස්වල්ප දෙනෙකුට පමණයි. එය තප්පරයකදී වටහා ගත යුතු දෙයකි. ජීවාත්ම වන අප පිවිතුරු අතර දැන් අපවිත්‍ර වී සිටි. අප දැන් නැවත වතාවක් පිවිතුරු විය යුතුයි. ඒ සඳහා අප මිහිරි පියාව සිහි කළ යුතුයි. ඔහු තරම් තවත් මිහිරි කෙනෙක් නොමැත. මායාගේ බාධක පැමිණෙන්නේ මෙම සිහිපත් කිරීමේදී පමණයි. තවද බාබා පැමිණ ඇත්තේ ඔබව අමරණීය කරවීමට බවත් ඔබ දන්නවා. අමරණීය වී අමරණීය දේශයේ පාලකයන් වීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ සියලු දෙනා අමරණීය වේ. ස්වර්ණම යුගයට අමරණීය දේශයයි කියයි. මේ මරණීය දේශයයි. මේ අමරණීයත්වයේ කතා පුවතයි. ශංකර පාර්වතීට පමණක් අමරණීයත්වයේ කතා පුවත කියා දුන්නේ නැත. ඒ සියලුම කතා අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔය දරුවන් සවන් දිය යුත්තේ මාහට පමණයි. මා පමණ සිහිපත් කරන්න. ඔබට දැනුම ලබා දිය හැක්කේ මාහට පමණයි. නාටකයේ සැලසුමට අනුව මුළු ලෝකෙම තමෝ ප්‍රදාන් වී තිබේ. අමරණීය දේශේ පාලකයන් කිරීම යනු අමරණීය තත්වයක් හිමිකර ගැනීමයි. එහි රක්ෂණ සමාගම් ආදිය නොමැත. ඔබගේ ජීවිතයේ දැන් රක්ෂණ කරනු ලැබේ. ඔබ කිසිදා මිය යන්නේ නැත. මෙම සතුට බුද්ධිය තුල තිබිය යුතුයි. අපි අමරණීය දේශයේ පාලකයන් වීමටයි යන්නේ. එබැවින් අමරණීය දේශයේ සිහි කළ යුතුයි. අප එහි යා යුත්තේ අශාරීරික ලෝකය හරහායි. මෙයත් මන්මන බවයි. අශාරීරික ලෝකයේ සිහිපත් කිරීම මන්මන බව වන අතර අමරණීය දේශයේ සිහිපත් කිරීම මත්‍යචී බවයි. ඔබගේ අරමුණ සහ ඉලක්කයේ සෑම කරුණකටම තිබෙන්නේ වචන දෙකයි. ඔබගේ බුද්ධියේ එය තැම්පත් කර ගැනීමට හැකිවන පරිදි බොහෝ විවිධ අරුත් ඔබට විස්තර කෙරේ. විශාලතම උත්සාහය රැඳී තිබෙන්නේ ඔබ ජීවාත්මයක් යන විශ්වාසය තිබීමටයි. ජීවාත්ම වන අප මෙම උපතගෙන තිබේ. උපත් 84ක් ගන්නා අතර අප විවිධ නම් ස්වරූප රටවල් සහ කාල පසු කර තිබේ. ස්වර්ණම යුගයේ අප මෙපමණ උපත් සංඛ්‍යාවක් ගත් අතර රිදී යුගයේ අප මෙපමණ උපත් සංඛ්‍යාවක් ගත්තා. බොහෝ දරුවන්ට මෙයද අමතක වේ. ප්‍රධානතම දෙය වන්නේ තමන් ජීවයක් බව සලකා මිහිරි පියාව සිහිපත් කිරීමය. ඔබ ඇවිදිමින් සිටියත් අසුන්ගෙන සිටියත් ඔබ මෙය බුද්ධියේ තබා ගැනීමෙන් ඔබට සතුටින් රැඳී සිටීමට හැකි වේ. චක්‍රයෙන් භාගයක්ම අප ඔහු සිහි කරමින් පැමිණ අපව පිවිතුරු කරන්නට කියා අයදිමින් සිටී කෙනා බාබා නැවත වරක් පැමිණ තිබේ. ඔබ අශාරීරික ලෝකයේ සහ අමරණීය දේශයේ වන ස්වර්ණම යුගයේ යන දෙකෙහිම පිවිතුරුව රැඳී සිටී. මිනිසුන් භක්තිය තුලින් වෙරදරන්නේ විමුක්තිය ලබා ගැනීමට හෝ ක්‍රිෂ්ණාගේ දේශයට යාමටයි. ඔබ ඒට විමුක්තිය හෝ ශබ්දයෙන් එපිට දේශය කීවත් විශ්‍රාමික ස්ථතිය යන ව්‍යාහාරය නිවැරදිය. විශ්‍රාමික ස්ථතියේ අය නගරපද වාසය කරන අතර සන්‍යාසින් ඔවුන්ගේ නිවෙස් අතහැර වනගත වේ. මෙකල විශ්‍රාමික ස්ථතියේ සිටින අයට බලයක් නොමැත. සන්‍යාසින් බ්‍රහ්ම පදාර්ථයට දෙවියන් කියා අමතයි. ඔවුන් ඒට බ්‍රහ්ම ලෝකය බ්‍රහ්ම පදාර්ථය ඇති ලෝකයයි නොකියයි. කිසිම කෙනෙකුට පුනර්භව ගැනීම නතර කළ නොහැකි බව ඔය දරුවන් දැන් දනී. සෑම කෙනෙක්ම තමන්ගේම චරිත කොටස රඟපෑ යුතුයි. පැමිණීමෙන් සහ පිටත්වීමෙන් කිසි කෙනෙකුට නිදහස් විය නොහැක. දැන් මිනිසෙන් බිලියන ප්‍රමාණයක් සිටින අතර තවත් අය දිගින් දිගටම පහළට පැමිණේ. පළමු වන මහල හිස්වන තුරු ඔවුන් දිගටම පුනර්භව ගනීවි. අශාරීරික ලෝකය පළමු වන මහල වන අතර සූක්ෂම ලෝකය දෙවැනි මහලයි. මෙම ලෝකයේ තුන්වන මහල වන අතර ඒට බිම් මහල කියාද කිව හැක. වෙනත් මහල් නොමැත. මිනිසුන් සිතන්නේ තාරකා අතර තවත් ලෝකයක් තිබෙන බවයි. එය එසේ නොවේ. ජීවාත්ම පළමු මහලේ වාසය කරන නමුත් මිනිසින් වාසය කරන්නේ මෙම ලෝකයේය. ඔය දරුවන් අසීමිත අත්හරින්නන්ය. මෙම පැරණි ලෝකයේ සිටින අතර සහ ඔබගේ භෞතික දෑස්වලින් මෙම පැරණි ලෝකයේ දකින අතර ඔබ එය නොදැකිය යුතුයි. මේ සෑම දෙයක්ම විනාශ වීමට යන බැවින් ප්‍රධානම වෑයම විය යුත්තේ මෙයයි. ලෝකයේ කිසිදාක නිර්මාණය නොවුනා නොවේ. ඒ නිර්මාණය විය. නමුත් ඔබට දැන් ඒ පිළිබඳව තැකීමක් නැත. මුළු පැරණි ලෝකයේ පිළිබඳව තැකීමක් නොමැත. වන්දනාව දැනුම සහ නොමකීව තිබේ. වන්දනාවට පසුව දැනුම තිබෙන අතර ඉන් පසුව වන්දනාව පිළිබඳව තැකීමක් නැත. මෙම ලෝකයේ පැරණි බව ඔබගේ බුද්ධියට වැටහෙයි. මෙය අපගේ අවසාන උපතයි. දැන් සෑම කෙනෙක්ම ආපසු නිවසට යා යුතුයි. කුඩා දරුවන්ටද ශිව බාබාව සිහි කර දිය යුතුයි. අපවිත්‍ර ආහාර පාන ගැනීමේ පුරුදු ඔවුන් තුල ධාරණය නොකරන්න. ඔබගේ ළමා කාලයේ ඇති කර ගන්නා කුමන හෝ පුරුදු සෑම කලටම ඔබත් සමග තිබේ. මෙකල ආශ්‍රයේ ඉතාම අපිරිසුදු බලපෑම් තිබේ. මෙවැනි කියමනක් තිබේ. යහපත් ආශ්‍රය ඔබව ගිල්වා එතර කරවන අතර නරක ආශ්‍රය ඔබව ගිල්වා දමයි. මේ විෂ සාගරයයි, ගණිකා මඩමයි. ඒකායන පරම පියා පරමාත්ම ජීවේ පමණයි සත්‍යවන්නේ. මෙසේ කියවේ. දෙවියන් එකයි. ඔහු පැමිණ සත්‍ය පහදා දෙයි. පියා පවසන්නේ අහෝ අධ්‍යාත්මික දරුවනේ, ඔබගේ පියාවනමා ඔබත් සමග ආධ්‍යාත්මික සංවාදයක යෙදෙනවා. මට පැමිණෙන්නට කියා ඔබ කන්නලව් කරමින් සිටියා. දැනුමේ සාගරය පාරිශුද්ධ කරුවා වන්නේ ඔහු පමණයි. නව ලෝකයේ නිර්මාණකරුව ඔහුයි. ඔහු පැරණි ලෝකයේ විනාශය දිරිගන්වයි. ත්‍රිමූර්තිය ඉතාම ප්‍රසිද්ධයි. උසස්ම උසස් වන්නේ ශිවයි. ඉන්පසු සූක්ෂම දේශයේ බ්‍රහ්මා, විෂ්ණු සහ සංකර් සිටී. ඔවුන් පිවිතුරු නිසා බොහෝ දෙනෙකුට ඔවුන්ගේ දර්ශන ලැබෙයි. ඔබගේ භෞතික ඇස්වලින් ඔවුන්ව ජීවමානව දැකගත නොහැක. කෙසේ වෙතත් බොහෝ තීව්‍ර උස්සාහයේ යෙදෙන අයට ඔවුන්ව දැකගත හැක. නිදසුනක් වශයෙන් කෙනෙක් හනුමාන්ගේ වානර දෙව් බැතිමෙතෙක් නම් ඔහුට එම කෙනාගේ දර්ශනයක් ලැබෙයි. කෙසේ වෙතත් ශිවාගේ බැතිමතුන්ට කියා තිබෙන්නේ උත්තරීතර ජීවයට සදාතනික අනන්ත ආලෝකයේ ස්වරූපයක් තිබෙනවා යන අසත්‍යයි. පියා පවසන්නේ මගේ ස්වරූපයේ කුඩා තිතකි. අර්ජුනට සදාතනික අනන්ත ආලෝකයේ ස්වරූපය පෙන්වූ විට ඔහු මෙසේ කී බව ලියා තිබේ. නවත්වන්න, මට තවත් දරාගත නොහැක. ඔහුට එම දර්ශන ලැබූ බව ගීතාවේ ලියා තිබේ. මනුෂ්‍යයන් සිතන්නේ ඔහුට නිරන්තර අසීමිත ආලෝකයේ දර්ශනයක් ලැබුණු බවයි. පියා පවසන්නේ භක්ති මාර්ගයේ ඇති එම සියලුම කතා තිබෙන්නේ නිකම් හදවත සතුටු කිරීමට පමණයි. මගේ ස්වරූපය සදාතනික අනන්ත ආලෝකයක් බව මා කිසිවිටක නොකීවෙමි. ඔය ජීව කුඩා තිත්වන සේම මාද එසේමයි. ඔබ නාටකයට බැඳී ඇති සේම මාද නාටකයට බැඳී සිටින්නෙමි. සෑම සියලු ජීවාත්මයකටම රඟපෑම සඳහා ඔහුගේම කොටසක් ලැබී ඇත. සෑම කෙනෙක්ම පුනර්භව ගත යුතුයි. සෑම කෙනෙක්ම අංක පිළිවෙලට පහළට පැමිණිය යුතුයි. අංක එක ඉන්පසුව පහළට පැමිණේ. පියා බොහෝ දේ විස්තර කර දෙයි. මෙම ලෝක චක්‍රය අඛණ්ඩව භ්‍රමණය වන ආකාරය ඔබට කියා දී තිබේ. රාත්‍රියට පසුව දිවා කාලයේ පැමිණෙන ආකාරයෙන්ම කලියුගයට පසුව සර්ණමය යුගයේ පැමිණිය යුතුයි. ඉන්පසුව රිදී යුගය ආදිය පසුවට එයි. ඉන්පසුව මෙම සංගම යුගය ඇතිවේ. පියාට ඔබ වෙනස් කළ හැක්කේ මෙම සංගම යුගයේ පමණයි. සතෝ ප්‍රධානව සිටි අය දැන් තමෝ ප්‍රධාන වී තිබේ. ඔවුන් නැවතත් සතෝ ප්‍රධාන වේ. ඔබ කන්නලව් කනේ අහෝ පාරිශුද්ධ කරුවාණනි එන්න. එබැවින් දැන් පියා පවසන්නේ මන්වන බව මා ජීවයක් වන අතර මා දැන් පියා සිහිපත් කළ යුතුයි. මෙය නිවැරදිව වටහා ගැනීමට හැකි අය සිටින්නේ ඉතා ස්වල්පයකි. ජීවාත්ම වන අපගේ පියා බොහෝම මිහිරි. මිහිරි වන්නේ ජීවයයි. ශරීරයේ විනාශ වන අතර එම ජීවයට ඉන්පසුව මෙහි පැමිණෙන්නට කියා ආරාධනා කරයි. සෙනෙහස තිබෙන්නේ ජීවාත්මය කෙරෙහි පමණයි. සංස්කාර තිබෙන්නේ ජීවාත්මය තුලයි. ඉගෙන ගන්නේ සහ සවන් දෙන්නේ ජීවාත්මය වන අතර ශරීරය මියයයි. ජීවාත්මය වන මා අමරණීයයි. ඉතින් ඔබ මා වෙනුවෙන් අඬන්නේ ඇයි? මේ ශරීර අවධානයයි. ඔබගේ සෙනෙහස තිබෙන්නේ ශරීරයටයි. නමුත් ඔබගේ සෙනෙහස තිබිය යුත්තේ ජීවාත්මයටයි. ඔබගේ සෙනෙහස තිබිය යුත්තේ අවිනාශී දේවලටයි. ඔබ රණ්ඩු සරුවල් ඇති කරගන්නේ විනාශ වන දේට ඇති සෙනෙහස නිසයි. ස්වර්ණම යුගයේ සෑම කෙනෙක්ම ජීව අවධානයෙන් සිටින නිසා ඔවුන් සිරුරු අත්හල විට ඊළඟ සිරුර ගන්නේ සතුටින්ය. හඬා වැළපීම් නොමැත. ඔබගේ ජීව අවධාන ස්ථතිය ඇතිකර ගැනීම සඳහා ඔය දරුවන් මේ බොහෝසේ පුහුණු විය යුතුයි. මා ජීවාත්මයක් වන අතර මගේ සහෝදර ජීවයට පියාගේ පණිවුඩය ලබා දෙනවා. මගේ සහෝදරයා මෙම අවයව තුලින් අසා සිටිනවා. එවන් ස්ථතියක් නිර්මාණය කරගන්න. අඛණ්ඩව පියාව සිහිපත් කරන්න. එවිට ඔබගේ පාපයන් අඛණ්ඩව දුරු වී යනු ඇත. තමන් ජීවාත්මයක් වන බව සැලකීමෙන් සහ අනෙක් පුද්ගලයන් ජීවාත්මයක් බව සැලකීමෙන් එම පුරුද්ද ස්ථිර වෙයි. මෙම වීරය අදෘශ්‍යමානයි. අභ්‍යන්තර ගත වීමම ස්ථතිය ස්ථාවර කරගන්න. ඔබට ඇති කුමන හෝ කාලයක් මේ වෙනුවෙන් යොදන්න. පැය 8ක් ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදියේ යෙදෙන්න. එමෙන්ම නින්දටද යන්න. නමුත් ඉතිරි කාලය මේ සඳහා වැය කරන්න. පැය 8ක් සිහිපත් කිරීමේ සිටින තත්ත්වයට ඔබ පත්විය යුතුයි. එවිට ඔබට බොහෝ සතුට තිබේ. පාරිශුද්ධ කරුවන පියා පවසන්නේ මා සිහිපත් කරන්න. එවිට ඔබගේ පාපයන් දුරුවේ. ඔබට මෙම දැනුම ලැබෙන්නේ දැන් සංගම යුගයේදීය. සියලු වර්ණනාවෙන් කියවෙන්නේ පියා මෙතන අසුන්ගෙන ඔබට මෙම දැනුම ලබා දෙන මෙම සංගම යුගය ගැනයි. මේ කිසිම භෞතික දෙයක් පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ඔබ ලියා තබන සෑම දෙයක්ම විනාශ වනු ඇත. ඔබ මෙම කරුණු ලියා ගන්නේ ඔබට ඒවා සිහිකර ගැනීමටයි. ඔබගෙන් ඇතමෙකුට දක්ෂ බුද්ධි තිබේ. ඔවුන්ට සෑම දෙයක්ම ඔවුන්ගේ බුද්ධියේ තබාගත හැක. එය අංක අනුරූපිතයි. ප්‍රධානතම දේ වන්නේ පියා සහ ලෝක චක්‍රයේ සිහි කිරීමයි. කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න. නිවසේ ඔබගේ පවුලේ අය සමග වාසය කරන අතර අනිවාර්යයෙන්ම පිවිතුරුව රැඳී සිටින්න. ඇතැම් අපිරිසිදු සිතිවිලි ඇත්වී මෙසේ සිතයි. මා මෙම කෙනාට බොහෝසේ කැමති. ඔවුන් කියන්නේ ඔවුනට පිවිතුරු විවාහයක් අවශ්‍ය බවයි. කෙසේ වෙතත් පිවිතුරු විවාහයකට අවසර ලබා දෙන්නේ කෙනෙකුගේ මිතුරන් සහ නෑදෑයන් ඔවුන්ට බොහෝසේ කරදර හිරිහැර කරන විට ඔවුන්ව බේරා ගැනීම සඳහා පමණයි. ඔවුන්ට පිවිතුරු විවාහයක් අවශ්‍ය බව සෑම කෙනෙක්ම කියන්නේ නැත. සෑම කෙනෙකුටම පිවිතුරුව සිටියේ නැහැකි. ඔවුන් පළමුවන දිනයේම කානුවට ඇද වැටේ. ඔවුන්ගේ හදවත් එකිනෙකාගේ නම සහ රූපයට ආකර්ෂණය වේ. මේ ඉතාමත් නරකයි. පිවිතුරු විවාහයක් සිදු කිරීම ඔබගේ නැන්දම්මාගේ නිවසට යනවා මෙන් නොවේ. ඔවුන්ගේ හදවත් එකිනෙකාට ආකර්ෂණය වූ පසු ඔවුන් පවසන්නේ පිවිතුරු විවාහයක් අවශ්‍ය බවයි. නෑදෑයින් මේ පිළිබඳව බොහෝ ප්‍රවේශම් විය යුතුයි. එවන් දරුවන්ගේ ප්‍රයෝජනයක් නැති බව වටහා ගත යුතුයි. හදවත ආකර්ෂණය වුණු කෙනාව ඉවත් කළ යුතුයි. එසේ නොමැතිනම් ඔවුන් දිගින් දිගටම එකිනෙකා සමග කතාබහ කරයි. මෙම සමූහය තුල බොහෝ ප්‍රවේශම් විය යුතුයි. ඔබ ඉදිරියට යත්ම සමූහය බොහෝසේ නීතිගරුක වේ. එවන් සිතිවිලි ඇති අයට මෙහි පැමිණෙන්නට අවසර නොලැබේ. ස්වර්ණම යුග රාජධානී ස්ථාපිත කිරීමේ උදව්කරුවන් වන්නේ ආධ්‍යාත්මික සේවයේ කාර්යබහුල වන දරුවන්, යෝගාවේ සිටින සේවය කරන දරුවන් පමණයි. සේවයට ලැබි දරුවන්ට පියාගේ උපදේශය වන්නේ විවේකයේ ගැනීම හොඳ නැත. බොහෝ සේවය කරන අය අනිවාර්යයෙන්ම රජවරුන් සහ රැජිනියන් වේ. අන් අයව තමන්ට සමාන කිරීමට වෙරදරන අයට බොහෝ ශක්තිය තිබේ. ස්ථාපනයේ සිදුවිය යුත්තේ නාටකයේ අනුවයි. සියලුම කරුණු හොඳින් ධාරණය කරගෙන සේවයේ කාර්යබහුල වන්න. විවේක ගැනීම හොඳ නැත. සේවය හැර වෙනත් දෙයක් නොමැති විට පමණයි ඔබට උසස් තත්වයක් හිමි කරගත හැකි වන්නේ. වලාකුළු පැමිණ නැවුම් වී සේවය සඳහා පිටත්වයයි. ඔබට කිරීමට බොහෝ සේවය තිබේ. මිනිසුන්ට විගසින් වටහා ගැනීමට උපකාරී වන විවිධ පින්තූර නිපද වෙයි. මෙම පින්තූර ආදිය අකණ්ඩව දියුණු කෙරෙයි. මෙහිදීද අපගේ බ්‍රාහ්මණ වංශයට අයත් අය ඉතා පැහැදිලිව වටහා ගනී. ඔබ හොඳින් විස්තර කරන විට අන් අයට යමක් වටහා ගැනීමට හැකි වෙයි. ඔවුන් මේ හොඳින් ධාරණය කරගෙන පියාව සිහි කරන අතර මෙසේ සිතනවාද කියා ඔවුන්ගේ මුහුණු වලින් දැකිය හැකි වෙයි. බාබා, මම ඔබගෙන් මගේ සම්පූර්ණ දායාදය හිමි කර ගන්නවා. ඔවුන්ගේ ඇතුළාන්තයේ සතුටෙහි බෙරහඬ වැයෙනු ඇත. සේවය කිරීමට ඔවුන් මහත්සේ ලැබියාවක් පෙන්වයි. ඔවුන් නැවුම් වී ඉන් පසුව දිවයයි. සෑම මධ්‍යස්ථානයකින්ම බොහෝ දෙනෙක් සේවය කිරීමට සූදානම් කළ යුතුයි. ඔබගේ සේවය ඈතට සහ පුළුල්ව පැතිර යනු ඇත. ඔවුන් ඔබ සමග එකට ක්‍රියා කිරීම අරඹයි. සන්‍යාසින් පැමිණෙන දිනයක්ද එළඹෙයි. වර්තමානයේ එය ඔවුන්ගේ රාජධානියයි. මිනිසුන් ඔවුන්ගේ දෙපා ළඟ වැඳ වැටේ. පියා පවසන්නේ ඒ සෑම දෙයක්ම පංචමහා භූතයන්ගේ වන්දනාවයි. මට දෙපා නොමැත. මේ නිසයි මා ඔවුන්ට මාහට වඳින්නට ඉඩ නොදෙන්නේ. මා මෙම සිරුර ණයටගෙන තිබේ. එබැවින් මෙම සිරුරට භාග්‍ය රතේයයි කියයි. ඔබ දෙවියන්ගේ දරුවන් නිසා ඔබ වර්තමානයේ ඉතාමත්ම භාග්‍යවන්තයි. මෙවැනි කියමනක් ඇත. ජීවාත්ම උත්තරීතර ජීවෙන් බොහෝ කාලයක් වෙන්ව සිටියා. එබැවින් බොහෝ කාලයක් වෙන්ව සිටි අයයි පැමිණෙන්නේ. මා පැමිණි විට උගන්වන්නේ ඒ අයටයි. ක්‍රිෂ්ණා ගැන ඔබ මෙසේ නොකියනු ඇත. ඔහු සම්පූර්ණ උපත් 84 ගණී. මේ ඔහුගේ අවසන් උපතයි. එබැවින් ශාම් සුන්දරයයි අමතන්නේ ඔහුට පමණයි. කිසි කෙනෙක් ශිවා ගැන කිසිම දෙයක් නොදනී. පියා පැමිණි විට පමණයි ඔහු මෙම දේවල් විස්තර කර දෙන්නේ. මා උත්තරීතර ජීවාත්මයයි. උත්තරීතර දේශයේ වැසියාය. ඔබලාත් මෙම ස්ථානයේ වැසියන්නේ. උත්තරීතරම කෙනා පාරිශුද්ධ කරුවා මමයි. ඔබ දැන් දිවීමේ බුද්ධිය ඇති අයයි. මා දැන් ඔබට දෙවියන්ගේ බුද්ධියේ ඇති දැනුම ලබා දෙනවා. ස්වර්ණම යුගයේදී භක්තියේ කිසිම දෙයක් නොමැත. ඔබට දැන් දැනුම ලැබෙනවා. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසෙන් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණේ සඳහා සාරාංශය අංක 1. අභ්‍යන්තරගත වී ඔබගේ ස්ථිතිය ශක්තිමත් කරගන්න. පුහුණු වන්න මා ජීවාත්මයක් වන අතර සහෝදර ජීවාත්මයට පියාගේ පණිවිඩය ලබා දෙනවා. මේ අන්දමින් ජීව අවධානය පත්වීමට අදුශ්‍යමානව වෙරදරන්න. අංක 2. ආධ්‍යාත්මික සේවය කිරීමට ලැබිකමක් දක්වන්න. අන් අය ඔබට සමාන කරවීමට වෙරදරන්න. ආශ්‍රයේ බලපෑම ඉතා අපිරිසිදුයි. එබැවින් තමන්ව ඉන් ආරක්ෂා කරගන්න. වැරදි ආහාර පාන ගැනීමේ පුරුද්ද ඇතිකර නොගන්න. වරදානය. ඔබ දෙවියන්ගේ සහායකෙක් යන අවධානය ඇති සහජ ස්මෘතිය ඇති විඳීම සහජ යෝගියෙක් වේවා. දෙවියන්ගේ සහායකෙක් යනු පරම සත්‍ය නම් වූ පරම පියා විසින් ඔබට දෙන ලද සේවෙහි සදා නිරත වී සිටින්නකි. සෑම විටම මෙම සේවය මාහට ලබා දුන්නේ දෙවියන්ය යන කුල්මත් භාවය තබා ගැනීමයි. මොනෑම් කාර්යයක් කරන අතරේදී එම කාර්යය ඔබට දුන්නේ කවුරුන්ද යන්න කිසිසේත් අමතක නොකරන්න. එම නිසා සේවයක් ක්‍රියාවෙන් කර්ම කරන අතර තුරත් ඔබ කරන්නේ පරම පියාගේ උපදෙස් යටතේ එම ක්‍රියාවලිය කරනවා යන අවධානය ඇතිව කරන්න. එවිට ඔබ ස්මරණය කිරීම පහසුවට අත්විඳින අතර සහජ යෝගී බවට පත්වේ. පාඨය. සෑම විටම ඔබේ දේවමය ශිෂ්‍ය ජීවිතයක් ගත කරන අවධානයෙන් සිටිද්දී ඔබ වෙතට යම මායාට කිට්ටු විය නොහැකි. ඕම් ශාන්තිී.